Honorable Gayantha Karunathilake, you have 10 minutes.
Garu Mulasanarude Sabhapathitumani, Vartamana Mudalamathuma, Jatiyantara Mulyaramudrata Gihilla, Sakatcha Pavathimin Pasuva, Lankawata Ævilla, Rate Vartamana Arthika Tattaya Gana Karapu Prakashaya Ganai, Api Iyet Adat, Ewagema Hetat Katha Karanne. Egana Yamak Prakasha Karannata Pera, Iye Parliamentu Asala Taruna Pirisak, Tamange Mulika Aitivasikam Venuven, Udghoshanayaka Nirata Veddi, Mantri Varunge Varaprasada Kadakarai Kiyala, E Mulika Aitivasikam Kadakarala, Ounna Kudalagena Yana Hati Api Dakka. Api Pakshayak Hatiyatath Egana Kanagatuwa Prakasha Karanawa. Mantri Varunta Ge Varaprasada Walata Wada E Pirisage Aitivasikam Watinawai Kiyana Eka Thamai Ape Mate. Enisa Samakami Udghoshana Virodhata Kirime Aitiyata Ata Tiyanne Pa Kiyala Api Rajayata Matak Karana. Iye Mudal Lamathuma Rate Tattaya Gana Atta Kathawak Prakasha Kala. Mechchara Kala Ahapu Kathawa Wage Nemei Aanduwa Patten Etumage Kathawa. Api Meeta Issella ආණ්ඩුවේ ඇමතිවරු ආර්ථිකය ගැන කියනකොට කියපු කතා අපිට මතක් වුණා. විශේෂයෙන්ම බලයට එන්නට පෙර කතා කරපු හැටිත් මතක් වුණා. බලයට එන්න ඉස්සෙල්ලා කිව්වා ආර්ථිකයේ හදන එක අපි කරලා පෙන්නන්නම් කිව්වා. අපි ගාව වැඩපිළිවෙලක් තියෙනවා වැඩකාරෝ ඉන්නවා කියලා කිව්වා. දැන් උදාහරණයක් ගත්තොත් සභාපතිතුමනි ආණ්ඩුව බාර ගන්නකොට ඩොලර් එක තිබුණේ රුපියල් 180ට. අද ඒක දෙගුණයක් වෙලා. හැබැයි එදා කිව්වේ කොහමද බන්දුල ගුණවර්ධන ඇමතිතුමා එහෙම කිව්ව භාෂාවෙම කියනවනම් රුපියල මස්තවාල්දු කරලායි කිව්වා. හක්ක මූට්ටු වෙලා බොක්ක දොට්ට පැනලා කුල්ල කුදීති වෙලා කියලා තමයි එදා හිනා වුනේ. එතකොට අපි බලයට ආවට පස්සේ මේගොල්ලෝ බලයට ආවට පස්සේ මේ වෙන වින්නහිය ගැන කොච්චර කරුණු කිව්වද කියන එකක්වත් ඇහුවද ආර්ථිකය ගැන දන්න විද්වතුන් මේක ගැන පෙන්නන දෙනකොට දේශපාලන හතුරන් විදියට තමයි තමුන්නාන්සලේ ඇයව දැක්කේ. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන අපිව පහලට දාලා මේ ගැන අනතුරු වගවනකොට කබ්රාලුන් නැහැම හිනා වුණා. අපහාස කරා. ජාත්‍යන්තර කුමන්ත්‍රණ අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ කියලා මේවා කිව්වා. ඒවා පිළිගන්න බෑ කියලා කිව්වා. අපේ විපක්ෂ නායකතුමා මේ ගැන හොඳට අධ්‍යයනය කරලා මේ සභාවේ කොච්චර මේ ගැන කතා කරාද? අපේ පැත්තේ ඉන්න ආර්ථික විශේෂඥයෝ කබීර් හෂීම්ලා හර්ෂ සිල්වලා ඉරාන් වික්‍රමරත්නලා චම්පික රණවකලා මේ ඔක්කොමලා දන්න භාෂාවෙන් මේ අනතුරු ඇඟවීම් කරා. එතකොට ඒවට ඔක්කොම හිනා වුණා. උජාරු කතා තමයි අපිට අහන්න ලැබුණේ. IMF එකට යන්න කියද්දි වාසුදේව ඇමතිතුමා කියපු කතා හැන්සාඩ් වල තියෙනවා. මේ කැබිනට් එකේ හිටපු වයෝවෘද්ධම ජ්‍යෙෂ්ඨම අධ්‍යක්ෂින් බහුල ඇමතිවරයෙක් හිනා වුණා ඒ වට. සමහර ඇමතිවරු අපි මේවා ගැන කියනකොට කොහොමද කිව්වේ ආණ්ඩු පක්ෂේ හිටපු සංවිධායකතුමා කට අරින්නෙම කවුද කියන්නේ අපි ආණ්ඩුවට සල්ලි නැහැ කියලා. ඕන තරම් සල්ලි තියෙනවා කිව්වා. පාර්ලිමේන්තුවෙත් කියනවා මාධ්‍යයටත් ගිහින් කියනවා. අපි අධිවේගී මාර්ග හදන්නේ ඇයි කියලා ප්‍රශ්න අහනකොට මෙච්චර අමාරු වෙලාවක ඇයි ඒවට සල්ලි දාන්නේ කියලා අහනකොට එතුමා කිව්වා අධිවේගී මාර්ග අපි හදනවා කිලෝමීටර් ලක්ෂයේ පාරවල් කාපට් කරනවා අපිට ඕන තරම් ඒවට සල්ලි තියෙනවා කී කී පුරසාරන් දෙදෙව්වා. අන්තිමට කරවටක් එරෙනකම් පම්පෝරි ගහ ගහ හිටියා. දැන් ඊයේ මුදල් ඇමතිතුමා කිව්වා අපේ රටේ අද වෙනකොට තියෙන විදේශ සංචිත ප්‍රමාණය තෙල් නැවක් ගෙනාවොත් ඒකට මොකද වෙන්නේ කියලා අපිට හිතෙනවා. එතුමා කිව්වේ අද තියෙන්නේ තෙල් හිගයක් විදුලිය කැපිල්ලක් ගෑස් හිගයක් බෙහෙත් හිගයක්. හැබැයි අපි මේක භයානකකම තේරුම් අරගෙන අපි මේකට පිළියම් හෙව්වේ නැත්නම් වැඩේ බරපතල වෙයි. එතුමම කියනවා හිගේ නෙමෙයි මේවන් නැත්තරම නැති වෙන දවසකුත් එන්න ඉඩ තියෙනවා කියලා. එනිසා මේක සෙල්ලම් වැඩක් නෙමෙයි. දැන් සියල්ලම වරද්දගෙන රටම විශාල අගාධයකට ඇද දාලා අවුරුදු ගානකට පේන තෙක්මානේ ගොඩේන්න බැහැයි කියන මට්ටමට මේක උඩුදුවලා නහයටත් උඩින් වතුර ගියාට පස්සේ ඇවිත් කියනවා පෝර තහනම් කිරීමට ගත්ත තීන්දුව වැරදි තීන්දුවක් අපි ඒක පිළිගන්නවා. IMF එකට ගියේ නැති එක වරදක් තමයිලු. කලින් යන්න තිබුණලු. ඒක ලොකු වරදක්ලු. ඩොලර් එක හිර කරගෙන හිටපු එකත් වැරදි තමයිලු. ඒ වගේම ඊයේ මුදල් ඇමතුමා කිව්වා බදු අය කරගන්න ඕන වෙලාවේ අසීමිත බදු සහන ධනපතීන්ට දීපු එක ඓතිහාසික වැරද්දක් තමයි කියලා හිටපු අයට වැරද්ද පටවලා එතුමා ප්‍රකාශ කරා. ඒ තීරණ ගන්නකොට එතුමත් ඉතින් කැබිනට් එකේ ඉඳලා ඒවට අනුමැතිය දීපු කෙනෙක්. ඒ වගේම සභාපතිතුමනි අපි දිගටම මේ ගැන කිව්වා. අපි කිව්වා ගජ මිතුරන් පිනවන්න බදු සහන දීලා රජයට හිමි විය යුතු ආදායම නැති කර ගැනීමේ ප්‍රතිවිපාක ළඟදීම රටේ ජනතාවට භුක්ති විඳින්න වෙයි කියලා. ඒවා නැහැ වගේ තමයි හිටියේ. අද ඒවා පණ අපිට පේන්න තියෙනවා. සමහරු මේ ආණ්ඩුව වෙනුවෙන් කතා කරන උදවිය ප්‍රාදේශීය නායකයෝ ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශේෂයෙන්ම රූපවාහිනී වගේ සංවාදවලට ඇවිල්ලා දිගින් දිගටම පහුගිය දවස්වල කිව්වේ මේ තත්ත්වයට ප්‍රධාන හේතුව හැටියට උන් පෙන්වන්න හැදුවා කොරෝනා නිසායි මෙවැනි තත්ත්වයක් ඇති වුණේ කියලා. නමුත් මම දැක්ක ඊයේ මුදල් ඇමතුමා පැහැදිලිව මේ පාර්ලිමේන්තුවේ කිව්වේ ඒවා බලපාන්නේ අවශේෂ හේතු හැටියට බවත් ආණ්ඩුව ගත්ත ආර්ථිකය සම්බන්ධව ගත්ත තීන්දු තීරණවල වැරදි නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ කියලා පිළිගන්න වෙනවා කියලා එතුමා ප්‍රකාශ කිරීම ගැන මම එක පැත්තකින් සතුටු වෙනවා. ඉතින් සභාපතිතුමනි අපි අතීතයේට වරද පටවලා අර එහෙම කරා නම් හරි මෙහෙම කරා නම් හරි ඔහොම නෙවෙයි කරන්න තිබුණේ මෙහෙම තමයි කරන්න තිබුණේ කී කී හිටියයි කියලා මේ ප්‍රශ්න වලින් බැටකන ජනතාවට කිසිම පිළිසරණක් වෙන්නේ නැහැ. එනිසා මේ ප්‍රශ්නෙට දැන් විසඳුමක් අවශ්‍යයි. දන්න හැමෝම එකතු කරගෙන හරි මේකට විසඳුමක් දෙන්න. ඒක ආණ්ඩුවේ වගකීමක්. තමුන්නාසල බලයට ආවේ ප්‍රශ්න විසඳන්න. ඩොනර් සංචිත මේ තරම් වේලෙනකම් බලාගෙන ඉඳලා දැන් පාර්ලිමේන්තු අමතමින් මේ සභාවට ඇවිල්ලා කියනවා අපේ පොකට් එකේ තියෙන්නේ මෙච්චරයි සල්ලි කියලා. බලන්න මේ අපරාධවලට වග කියන්න මිනිහෙක් ඉන්නවද? වග වෙන්න කවුරුවත් ඉන්නවද? කවුද මේකේ වගකීම ගන්නෙ? මුදල් ඇමතිතුමා කියනවා එතුමට පෙර හිටපු අය කරපු වැරදි නිසා මේ තත්ත්වය උදා වුණා කියලා. නමුත් රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා කවුරුවත් නැහැ මේකට වග කියන්න කෙනෙක්. මේ තරම් බරපතල තත්ත්වයක් දැන් අත රට තුල තියෙනවා. දැන් ඒ කියපු පණිවිඩේ ලෝකේ රටවල් බලනවා. අපේ ආර්ථිකයට මැදිහත් වීම කරන්න වෙනත් රටවල් බය වෙනවා දැන්. මෙච්චර වැටිච්ච රටකට කොහොමද ආපහු ගොඩ එන්න පුළුවන්ද කියලා. ජනතාව බය වෙලා. බැංකු පද්ධතිය බය වෙලා. විදේශගත අපේ උදවිය රටට සල්ලි එවන්නත් බයයි. රටේම ජනතාව විශාල අර්බුදයක අද ඉන්නේ. ආණ්ඩුව වගේම තමයි රටක් හැටියට මුණ දෙන ප්‍රශ්න වගේම තමයි පුජ්‍යලිකෝ මිනිස්සු අද බැංකු ණය එහෙම ගත්තාම මුණ දෙන්නේ. පොඩි පොඩි ව්‍යාපාර පටන් ගත්ත බැංකු ලෝන් අරගෙන. දැන් අපේ අධ්‍යාපන ඇමතුමා ඉන්න වෛල් කර්මාන්ත ඇමතුමා අපේ පළාත් ගත්තොත් සංචාරක ව්‍යාපාරයට සමහරු ණය ගත්තා. වාහන ගත්තා. අද ඒ වගේ වන්න විදියක් නෑ. ආදායම නැති වෙලා තිබුණු ටිකක් නැති වෙලා හැබැයි බැංකු වලින් කියනවා
ඒ වගේ තමයි විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
හරි වෙලාවට ඉවර කරනවා. ඒ වගේම ඉදිකිරීම් ශේෂ්ඨයේ සම්පූර්ණයෙන්ම කඩා වැටිලා විශේෂයෙන්ම අද සිමෙන්ති කොට්ටයක් ගන්න පුළුවන්ද බලන්න මිනිස්සුන්ට. මේ ආණ්ඩුව බලයටපත් වෙනකොට රුපියල් 1000ක් දීලා සිමෙන්ති කොට්ටයක් ගත්තාම සිමෙන්ති කොට්ටෙත් දීලා තවත් රුපියල් 200ක් විතර ඉතුරු සල්ලිත් හම්බුණා. අද 1013ක් ඕන සිමෙන්ති කොට්ට ගන්න. පහුගිය දවස්වල එහෙමවත් තිබුණේ නැහැ. ඒ නිසා ඉදිකිරීම් ශේෂ්ඨයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අද විවිධ ශේෂ්ඨවල ඉදිනදා හම්බ කරපු මිනිස්සු අද අනාථ වෙලා ඉන්නවා. ඉතින් මේ ඔක්කොම ගැන කියන්න වෙලාවක් නැහැ. බලන්න අද වෙනකොට මහ ජනතාව මූණ දෙන හැටි. වැවිලි කර්මාන්ත ඇමතුමා දන්නෝ පොල් ගෙඩියක් රුපියල් 100ක් විතර වෙනවා. පරිප්පු 500 පැනලා. හාල් කිලෝ 240ට නැගලා පහුගිය දවස්වල මේ ගණන් වෙන එකම hina වුණා. නිකම් බිල්ලම වවනවා කියලා කිව්වා අපිට. අද ඒවා යථාර්ථයක් වෙලා. තෙල් ටික ගන්න, ගෑස් ටික ගන්න, පෝලිමේ ඉඳලවත් සල්ලි හොයාගන්න එක ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. පෝර මිල ගණන් අසීමිතව වැඩි වෙලා ඇමතුමනි. තමුන්නාන්සේත් අසරණ වෙලා තියෙනවා මේ පළාත්වල තේවතු හිමියෝ ගොවි ජනතාව ඉන්න ප්‍රදේශ නියෝජනය කරලා. දරුවන්ට අමතර පන්තිවලට ගෙවන්න ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. බෙහෙත් මිල දරා ගන්න බෑ. ඒ වගේම විදුලි බිල, ජල බිල හෙට අනිද්දාට ආපහු නගනවා කියලා ජනතාව තුළ මතයක් තිබෙනවා. ඉතින් මේවා සියල්ලම බරපතල ප්‍රශ්න වෙලා තිබෙනවා. මේවට ඉක්මන් විසඳුම් ලබා දීලා ජනතාවත් රටත් ගොඩදැමීම තමයි අද වහාම පීවර හැටියට ගත යුතුව තිබෙන. දැන්වත් ජනතා හඬට කන් දෙන්න කියලා අපි කියනවා. මෙච්චර කල් උද්දච්චකම් කිය කිය පම්පෝරි ගහකහ 25කටවත් අවුරුදු 25කටවත් හොල්ලන්න බැරි ආණ්ඩුවක් කිය කිය තමුන්නාන්සලා හීන දකිනවා. අපි මේක ඉවර කරනවා දැන්. එහෙම කී කී හිටියා. ඉතින් මම කියනවා දැන්වත් මේ ජනතාව කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න. නිහතමානීව සවන් දෙන්න. මලගෙදර කියන්න බැරුව, මකුල් ගෙදර කියන්න බැරුව, උත්සවයකට යන්න බැරුව, පාරට බහින්න බැරුව, හිර වෙලා බංකර වලට වෙලා අඩු ගානේ රටේ රාජ්‍ය නායකයාට සති ගානක් තිස්සේ තමන්ගේ කාන්තෝරුවට යන්න බෑ. තමන්ගේ ගෙදරට යන්න බෑ. ඉතින් මෙහෙම කොහෙද ආණ්ඩු කරන්නේ? ඒ නිසා බලය රැකගන්නයි, තනතුරු බේරගන්නයි දරපු උත්සාහය මෙච්චරකල් මේ අර්බුදයේ වෙනුවෙන් යෙදෙව්වනම් මේ තරම් බරපතල වෙන්නේ නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. අවසාන වශයෙන් මම කියනවා ඉක්මන් පිළිතුරු මේකට අපි හොයන්න ඕන. ජනතාව බලන් ඉන්නේ මේ පාර්ලිමේන්තුවෙන් උත්තරයක් දෙන එක. 21 වෙනි සංශෝධන ඉක්මනට ගේමු.
සංකාන්න ගර්මන්තුමා.
විශ්වාස භංගයටත් ඉඩක් දීලා එළියේ ඉන්න ජනතාවගේ හඬ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොහොමද නියෝජනය කරන්න කියන එක ජනතාවට දැක ගන්න සලස්සමු කියලා මම තමුන්නාන්සේට මතක් කරමින්, අද කතිකයෝ ගොඩක් ඉන්නවා, ඒ නිසා මට ලබා දීපු වෙලාව ගැන ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු ජයරත්න හේරත් මන්ත්‍රීතුමා විනාඩි 12ක් තියෙනවා ඔබතුමාට.
මුලසුන ඔබ වන ගරු මන්ත්‍රීතුමනි, මං හිතන්නේ අද අපි ජාතියක් විදිහට ඉතාම බරපතල අර්බුදයක ඉන්න වෙලාවක්. ඒ නිසාම අද මේ රටේ දැවැන්ත උද්ඝෝෂණ මහජන කැළඹීම් මේ සියල්ලට හේතු වෙන්නේ ආර්ථික අර්බුදය. අද ඒක දේශපාලන අර්බුදයක් බවට පත් වෙලා මේ සියල්ල සමනය කරන්න මේ පාර්ලිමේන්තුවටත් වගකීමක් තියෙනවා. පහුගිය කාල මුළුල්ලේම මං හිතන්නේ 2015 පහුගිය යහපාලන ආණ්ඩුවයි අපේ මේ ගත වෙච්ච අවුරුදු දෙකහමාරි කාලෙයි මේ අපේ ආර්ථිකයේ එහෙම නැත්නම් මුදල් කළමනාකරණය පිළිබඳව සත්‍ය තොරතුරු මං හිතන්නේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා නැහැ. පාර්ලිමේන්තුව නොමග යවලා ගත්ත යම් යම් තීන්දු තීරණත් එක්ක අපි මේක බරපතල අර්බුදෙන් අර්බුදයකට පත් වුණා. දැන් අපි මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුත්මන්ලා 225 දෙනා එකිනෙකාට ඇඟිලි දික් කරගෙන එකිනෙකාට බැන ඇඬ ගහගෙන පහුගිය මං හිතන්නේ පාර්ලිමේන්තු වාර දෙක තුනේම ඉතාම අශෝභන විදියට හැසිරුණා මිසක් අර මහපාරේ ඉන්න මිනිස්සු සෑහීමකට පත් වෙන විදිය උත්තරයක් දෙන්න අපේ පාර්ලිමේන්තුව අපොසත් උනායි කියන එක කනගාටුවෙන් උනත් කියන්නට ඕන. ඊයේ මුදල් ඇමැත්තුමා අලි සබ්‍රි ඇමැත්තුමා බොහොම හෘදයාංගයෙන්ම සත්‍ය කාරණා මේ පාර්ලිමේන්තුවට එළිදරව් කරලා කිව්වා. අපි ඉන්නේ අද බොහොම අසරණ තත්වයක. අපේ ආර්ථිකයේ තියෙන මෙන්න මේ විදිහට ඒ ඉඳ තමුන්නාන්සේලා මේ වෙලාවේ වකියුතු මහජන් නියෝජිත විදියට මෙන්න මේ තීන්දුව වලට නාවොත් අපි ඉදිරියේ ලොකු අර්බුදයකට පත් වෙනවා. එතුම යනවා ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයට ගිහිල්ලා අපේ මේ ප්‍රශ්න ගැටළු එතන දිග හරිනකොට ඒගොල්ලෝගේ දෙන උත්තරේ තමයි උඹලගේ දේශපාලන ස්ථාවරය වහ වහ සූදානම් කරගන්න, එහෙම නැත්නම් මේ ණය ආධාර ප්‍රධානයන් ඔබලට කරන්න අපිට තියෙන හැකියාව අඩු වෙනවයි කියලා. ඒ සුදුසුකම ලබන්න නම් මේ පාර්ලිමේන්තුවේ ඒකාග්‍රතාවයක් තියෙන්නට ඕන. හැබැයි කියන්න කනගාටුයි පාර්ලිමේන්තුව අද කෝලම් මඩුවක් බවට පත් වෙලා තියෙන්නේ. අද පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂයේ ඉන්න ප්‍රධාන කණ්ඩායම් දෙකම සජබෙත් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් පහුගිය කාලේ ඉතාම දැවැන්ත උද්ඝෝෂණ මහජන පෙරපාලි ගෙනිච්චා. ඒක වරදක් මම දකින්නේ නැහැ. දේශපාලන පක්ෂයක ප්‍රවර්ධනය වෙනුවෙන් එවැනි අභ්‍යාසවල යෙදීම වැදගත්. හැබැයි මේ පෙළපාලි ටික කොළඹට ආවට පස්සේ මේ තෙල් ටික, ඉන්ධන ටික, එහෙම නැත්නම් ගෑස් ටික මේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙනවා නම් එතුමන්ලා මේ වෙලාවේ මං හිතන්නේ මේ අභ්‍යාසයේ ප්‍රතිඵල හුඟක් භුක්ති විඳිනවා කියලා කියන්න පුළුවන්. හැබැයි මිනිස්සු කබලෙන් ලිපට වැටලා තියෙන්නේ. අපි පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. මම කුරුණෑගල ආසනයේ පොදු ජන පෙරමුණේ ආසන සංවිධායකවරයා. අපි ආණ්ඩුවට මේ කියන කාරණා පිළිබඳව පහුගිය කාලේ දිගින් දිගටම කරුණ ඉදිරිපත් කෙරුවා. හැබැයි අපේ ආණ්ඩුව කරවන උදවියත් උද්දච්චකමට මේ ප්‍රශ්න වලට අහුම්කන් දුන්නේ නැහැ. මන්ත්‍රීවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමස්තය නොවටිනා චරිත බවට පත් වුණා. සමහර අපේ නායකයෝ මහජනතාව තෝරාපත් කරගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැත්තකින් තියලා පළාත් පාලන ආයතන ප්‍රධානීන් ගෙනල්ලා ඒගොල්ලොත් එක්ක මේ රට කරන්න පුළුවන්ද කියලා බැලුවා. ඒකේ ප්‍රතිඵලය වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඒ වපසරිය තුළ ඔහුට කරන්න පුළුවන් ඔහුගේ භූමිකාව ඔහුගෙන් ගැලවුණා ගිලිහිලා ගියා විතරක් නෙවෙයි ඔහු දේශපාලන වශයෙන් අතරමං වුණයි කියන එක මතක් කරන්න ඕන. පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට සියලු දෙනාට මේ චෝදනාව ඉදිරිපත් කිරුවොත් වැරදි. 14ක් පළාත් පාලන ආයතන ප්‍රධානීන් මේ රජයේ අපකීර්තියට පත් වෙන කරුණු කාරණා ගැන හුඟකට වක් කියන්නට ඕන. සමහරු පෙරලාගෙන හොරගම් කරන්න පටන් ගත්තා. මේ ස්ථානවලට එනකොට ඒගොල්ලෝ හිතනවා පවුලේ තියෙන සියලු ප්‍රශ්න ටික මේ තනතුරු තානාන්තර තියනකම් ඒ තියෙන කාල සීමාව තුළ විසඳගන්න පුළුවන් වෙයි කියලා. මේක අවසාන ප්‍රතිඵලය වුණේ ගමේ ප්‍රාදේශ සභා බල කොට්ටාසේ ඉඳලා අගනුවරට එනකන් සමස්ත රටවැසියා විවිධ ප්‍රතිකඩවල ඔස්සේ රජයත් එක්ක අර්බුදවලට ගියා මිසක් ඒගොල්ලෝ අපි ගැන සෑහීමකට පත් උනේ නැහැ. එයින්ද අපේ රජයේ ඉන්න උදවියට අපි කියනවා දැන් මේ සඳළු තලවලින් පල්ලෙහාට බැහැලා මේ ප්‍රශ්න දිහා හරියට යථාර්ථවාදීව බලලා මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න යම්කිසි වැඩපිළිවෙලක් හදන්න. මම මතකයි 94 අපි ආණ්ඩුව හදලා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද එකයි තිබ්බේ. හැබැයි අපි මේට වැඩිය සස්ත්‍රීක වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරුවා විතරක් නෙවෙයි රැකියා විරහිත කොල්ල කෙල්ලන්ගේ රැකියා ටිකත් අපි ලබලා දීලා ඒ කාල සීමාව තුළ අපි රටේ මෙවැනි මහජන විරෝධයක් ගොඩ නොනැගෙන විදිහට ඒ සියල්ල කළමනාකරණය කරන්න පුළුවන්කමක් වුණා. මොකද එදා තිබ්බ රජයේ හිටපු ආසන සංවිධායකවරු සියලු දෙනාම එකා වගේ රජය රට මහජනතාව වෙනුවෙන් පෙනී සිටින්න අවංක චේතනාවක් උමනාවක් ඔවුන්ට තිබුණා. හැබැයි අපේ ඉන්න ආණ්ඩු පක්ෂ මන්ත්‍රීමණ්ඩල බහුතරයක් එක්ක කතා කරුවොත් වචනෙන් සමහර විට ඒගොල්ලෝ මේවා ප්‍රකාශ නොකළත් ඒගොල්ලන්ගේ හෘද සාක්ෂිය කියනවා මම මේ කියන කතාව ඒගොල්ලෝ සනාථ කරાવી. ඒ නිසා මේ සියල්ලත් එක්ක අපිට රජයේ අපිට අහුම්කන් නොදෙනකොට ස්වාධීන මන්ත්‍රීවරු විදිහට හරි මේ සඳහා රජයේ අවධානය යොමු කරන්න අපිට ඒ වෙනුවෙන් ඉදිරියට බහලා ස්වාධීන වෙන්න සිද්ධ වුණා. අපි ස්වාධීන වෙලා මේ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියලා අපි රජයත් එක්ක කතා කරා. ඊට පස්සේ අපි විපක්ෂයත් එක්ක කතා කරුවා. අහේතුකට මේ අපේ විපක්ෂයත් මං හිතන්නේ මේ ආර්ථික ප්‍රශ්නේ විසඳන්න ඔවුන්ට හැබෑ උමනාවක් නැහැ. මුලසනුවන් ගරු මන්ත්‍රීතුමනි, ඒ විපක්ෂයේ බලතන්නහව එහෙම නැත්නම් ඊළඟ රජය කොහොමද Tamanට නතු කරගන්නේ, ඒ සඳහා ජනතාව පෙළගස්සගන්නේ කොහොමදයි කියන මානසිකත්වයෙන් කටයුතු කරන මිසක් මේ මහපාරේ උද්ඝෝෂණ කරන එහෙම නැත්නම් මේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් නැතුව හඬා වැළපෙන මිනිසුන්ට සාධාරණයක් ඉෂ්ටකරන විපක්ෂයත් මං හිතන්නේ අවංක මැදිහත් වීමක් වෙනවයි කියලා මං විශ්වාස කරන්නේ නැහැ. අපි ස්වාධීන වෙච්ච කණ්ඩායම අපි මන්ත්‍රීවරු 40ක් විතර, අපි අවස්ථා කීපයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මත් එක්ක සාකච්ඡා කරුවා. අපි එතුමාට කරුණු පැහැදිලි කරුවා. මේක මං හිතන්නේ අපේ දේශපාලන ඉතිහාසයේ අපේ කාලේ විතරක් නෙවෙයි අපේ දෙමව්පියන්ගේ කාලෙකවත් මේ වගේ ව්‍යසනයක් උද්ඝෝෂණයක් මේ වගේ මහජන නැගිටීමක් මෙවැනි තරුණ නැගිටීමක් මං හිතන්නේ මෙරටේ සිද්ධ වෙලා නැහැ මුලසුන හොබන ගරු මන්ත්‍රීතුමනි. එයින්ද මේ ප්‍රශ්නෙත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් කමක් නැහැ. මේකට වහවහ කඩිනම් විසඳුම් ඉදිරිපත් කරන්න ඕන. ඒ විසඳුම් ඉදිරිපත් කරන්න ආණ්ඩු පක්ෂය වැඩපිළිවෙලක් හදන්නේ නැත්නම් විපක්ෂයත් පෙළපාලි ගිහිල්ලා ඔල්ලොරසන් දෙනවා නම් අපි ස්වාධීන කණ්ඩායමක් විදිහට අපි තීන්දුව කරුවා මේ 2225 දෙනාගේම අඩු වැඩියෙන් මේ තියෙන ආරවුල් ප්‍රශ්න ගැටලු සියල්ල අපි සමතේකටපත් කරලා සමනය කරගලා අපි අවුරුද්දකටවත් එකට එකතු වෙලා වාඩි වෙලා මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න අපි එකට වාඩි වෙමු කියලා අපි යෝජනා කෙරුවා. ඒකට අපි දාලා සරස්මක් හැදුවා. ඒකට කෙටුම් පතක් අපි හැදලා ඒක සංශෝධනයටවත් අපි සජීවෙත් එක්ක සාකච්ඡා කරා. ජනතා විමුක්ති පෙරමුණට කතා කරුවා. අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කතා කරා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අවසානයේ කිව්වා දැනට තියෙන මේ ප්‍රශ්නෙට අපිට උත්තරේ අවසාන උත්තරේ මේක නම් මගේ විරුද්ධත්වයක් නැහැ පාර්ලිමේන්තුව එකඟතාවයකට ගන්න පුළුවන් නම් මම මේ කෙටුම්පතේ අන්තර්ගතයට ඉඩ දෙන්න ලෑස්ති කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා. හැබැයි අවාසනාව සජීවේ කිසිසේත්ම මේකට එකඟ වෙන්නේ නැහැ. මස් රාත්තලමයි ඉල්ලන්නේ ජනතා විමුක්ති පෙරමුණ ගැන.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
තව විනාඩි දෙකක් තියෙනවා. නයිත් අමරවීර අපේ හිටපු ගරු අමතුමාගේ වෙලාවෙන් මට විනාඩි 5ක් ඉල්ල ගන්න කිව්වා.
ඒ වෙලාවත් එක්ක තමයි මේ අවසන්ලා තියෙන්නේ.
සුසිල් ප්‍රේමජාන්ත අමතුමාගෙන් ඉස්සල්ලා ගත්තේ.
හරි ඔබතුමා කතා කරන්න බලලා පැහැදිලි.
මුලසන හොබන ගරු මන්ත්‍රීතුමනි එහෙමනම් මේ ප්‍රශ්නේ අපි දැන් විසඳගන්න අපි ඔක්කොම එකතු වෙන්න වෙනවා. මේ වෙලාවේ මම හිතන්නේ අපි වහවහයි කරන්නට ඕනේ. ගෝිතම්පත් කරලා
ගරු මන්ත්‍රීතුමා සමා වෙන්න මේ ඒ වෙලාව සාමර සම්පත් මන්ත්‍රීතුමාට විනාඩි 5 මහින්ද අමරේ අමතුමා දීලා තියෙනවා. ඉතින් ඔබතුමාට තව විනාඩි 2ක් දෙකකට අඩු ප්‍රමාණයක් තියෙන කතාව ඉක්මෙන් ඉස්සෙල්ලා.
මේ වෙලාවේ මම හිතන්නේ අපි ලහිලයියේ අපි ගෝයිපල වලට මිනිස්සු ටික යවලා රජේ වගකීම තමයි මොන බණ කතන්දර මොන කතන්දර කිව්වත් ඒ සියල්ල පැත්තකට දාලා රසායනික පොහොර ටිකක් කොහොම හරි කඩමින් ගෙනල්ලා මේ මිනිස්සු ගෝිතම්පත් කරන්න නැවත ගෝයිපලට පිටත් කරලා කඩිනම් වගා ව්‍යාපාරයක් ආරම්භ කරුවේ නැත්තම් අපි බරපතල ආහාරයකට ඉදිරි කාලෙ මුණ දෙනවා. මේවා අපි තාම කඩිනමින් කළ යුතු දේවල් වෙනවා. මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඊයේ මුදල් ඇමතුමා කිව්වා වගේම ඉන්ධන පොහොර කර්මාන්ත අම්ද්‍රව්‍ය ගෑස් බෙහෙත් කියන මේ 5000 ද්‍රව්‍ය මේ රටට ආනයනය කරන වැඩපිළිවෙලක් මිසක් මේ වෙන සරුව පිත්තල බඩු මේ රටට ගෙනල්ලා මේ ඩොලර් නැති වෙලාවේ මේක විනාශ කරන්න එපා. මේ වෙනකොටත් මං හිතන අපිට ලැබෙන ආරංචි ඔල හැටියට සමහර මොබයිල් ෆෝන් ගේනවා එල්සී ඕපන් කරලා වරායේ නිදහස් කරගන්න බැරි තාර තියෙනවා. ගිනාපු තාර තව අපන ප්‍රමාණයක් තියෙනවා. විවිධ ව්‍යාපාරිකයෝ තමන්ගේ මල්ල තර කරගන්න විවිධ දේවල් කරනවා. එයින්ද මේ වෙලාවේ අපි ඊටම වගකීමෙන් මේ කටයුතු සිද්ධ කරන්න වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුව
මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්.
අවසාන වශයෙන් මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ අපි මේ වෙලාවේ විශ්වාස භංග ගිනාව අපේ විපක්ෂය ඒ වගේම දෝෂ අභියෝග ගෙනලා තියෙනවා. මං හිතන්නේ මේ පිළිබඳව අපි ආණ්ඩුවත් එක්ක එහෙම නැත්නම් විපක්ෂයත් එක්ක කටයුතු කරන්න යනකොට ඒගොල්ලෝ අද ඒගොල්ලෝ මං හිතන්නේ මේකට අපිට යම් එකඟතාවයක් දුන්නේ නැහැ. ඒකට හොඳම නිදර්ශනය තමයි අද උදේ මේ නියෝජ්‍ය කතානායක ධුරේපත් කිරීම ප්‍රශ්නය. අපි 225 එකට වාඩි වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න යනකොට අඩුමතරින් මේ ඉතා ප්‍රාථමික ප්‍රශ්නකදීවත් මේ පාර්ලිමේන්තුවට එක අත්වල් බැඳ ගන්න බැරි නම් මං හිතන්නේ මේ රටේ මිනිස්සුන්ට දෙයියන්ගේ පිහිට මිසක් වෙන කාගේවත් පිහිටක් වෙන්නේ
නැහැ.
ඒ නිසා අවසාන වශයෙන් මේ සියල්ල සඳහා නැවතත් මං ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ වගකීම් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීමාලා 225 දෙනාටම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර සියල්ල ඉදිරි අභිවෘද්ධි වෙනුවෙන් අපි එකට අත්වල් බැඳ ගමු කියලා යෝජනා
කරමින්
මම ඒක තවසන් කරා
ස්තුතියි. Honorable Rauf Hakim, you have 7 minutes.
Beg your pardon? I have 10 minutes.
You have 7 minutes. It says 7 minutes. I'll speak to the secretary. 10 minutes. I'll speak to the secretary. You can continue.
Thank you. ගෞරව தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, நேற்று இந்த அவையில் கௌரவ நிதியமைச்சர் பேசிய பேச்சை நாங்கள் எல்லோரும் கவனமாக செவிமடுத்துக் கொண்டிருந்தோம். அவருக்கு சமூக வலைத்தளங்களில் அவர் இந்த நிதியமைச்சர் பொறுப்பேற்ற போது ஒரு சிலர் பரிகாசமாக ஒரு விஷயத்தை சொல்லியிருந்தார்கள். நிதி இல்லாத நாட்டுக்கு நிதியமைச்சர், நீதி இல்லாத நாட்டின் நீதி அமைச்சர் என்று சொன்னார்கள். நேற்று அவருடைய பேச்சை கேட்டபோது எனக்கே பரிதாபமாக இருந்தது. ஏ அப்பே முதல் அமர்த்துமாக கதாக பாசு எத்துமாக கேப்பு லீல திபுணு தயாப்பிலி மதவை தெமலின் சதகம் கதை முதல் நத்தி ரட்ட ரட்டக முதல் அமைத்தி யுக்தியாக நத்தி ரட்டே அதிகரண அமைத்தி எத்துமாட்ட கியன தத்துவம் உதாவில தீயணும். ஈயே கதாவ ஹோட்ட பாசே மட்ட தேருனே எத்துமா ஹரியட்ட மே அர ஷேக்ஸ்பியர் கே ஜூலியஸ் சீசர் நாட்டியே மார்க் ஆண்டனிக்கு கதாவ தமே மத்த மத்தகட்ட ஆவி மார்க் ஆண்டனி குமத்த கிவ்வே டியர் ரோமன்ஸ் மை கண்ட்ரிமன் ஃப்ரெண்ட்ஸ் ஐ ஹவ் கம் ஹியர் டு பெரி சீசர் நாட் டு பிரேஸ் ஹிம் கேல கிவ்வோ மார்க் ஆண்டனி கிவ்வா மாம அர ஜூலிய சீசர் அதிராஜ்யவாத்தியா மராதம்மட பாஸ் யாக சகியான் அவில்ல கிவ்வா மாம அவில்ல இன்னே சீசர் பூமிதானே கரண்டாய் சீசர் வே சீசர் கே மே குணகத்தனே கரண்ட் நிவை மங்க ஆவே கேலா கேலா யாட ஊமனா உனா புரூட்டஸ்ட் பொட்டக் பினவன் புரூட்டஸ் பினவன கதா உத்க கரா ஏவாகே மே 40 දෙන්නෙක් මේ පැත්තට බ්‍රූටස්ලා ඇවිල්ලා ඉන්නවා. ඒ කට්ටිය පිනවන්නත් ඒ කතා කරා කියන එකයි අපිට පේන්නේ. මම මේගොල්ලන්ට සමච්චල් කරන්න නෙවෙයි මේක කිව්වේ. ඒක නෙවෙයි මගේ චේතනාව. නමුත් එතුමාගේ චේතනාව ඒකයි. එතුමාට වුණා ඕමනා වුණා මේගොල්ල පොඩ්ඩක් පිනවන්න. ඒ වගේ තත්වයකට දැන් ඇවිත් තියෙනවා කියන එක අපිට හිතාව පැහැදිලිව පේනවා. ඉතින් මේ තත්වයේ පුදුණී එතුමා ඉතින් කරපු කතාව බැලුවම මේ නොකරන වැඩකමකට මෙහෙ කොඳුරු තෙල් හත් පට්ටේකුත් තවත් මොකද එකක් එකතු කරා වගේ එතුමාගේ කිසි පිළිතුරක් නැහැ කිසි පිළියමක් නැහැ කුමන්ද කරන්න යන්නේ කියලා. අපි දැන් අවුරුදු 230 කියන කතාව තමයි එතුමා ඊයේ ඇවිල්ලා ලොකු වට්ටෝරුවක් මෙතන කියෙව්වා. ඒකේ කිසිම තේරුමක් නැහැ. ආණ්ඩුවට විසඳුමක් නැහැ කියන එක පේනවා. මුළුමනින්ම පාපොච්චාරණයක් විතරයි කළේ. ඒක මිස වෙන මොකුත් නැහැ. තමන්ගේ වැරද්ද පිළිගත්තා. නමුත් දැන් අපිට ඕන තරම් පිළියම් තියෙනවා. දැන් නොයෙකුත් සංවිධාන මේ ගැන ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න එදන අපේ චම්පික ඇමතුමා එතුමාගේ 43 බලකාය ඔන්න ඉදිරිපත් කරලා තියෙනවා. ගොඩ එමු ගොඩ නගමු කියන ඒ ලියවිල්ල. ඒකේ තියෙනවා කාරණා. ඒ වගේම ඇඩ්වොකාටා ඉන්ස්ටිටියුට් එකේ තියෙනවා හත්වදෑරුම් ආර්ථිකයේ ගොඩ නැගෙන වැඩපිළිවෙලක්. ඒකෙත් හොඳ දේවල් තියෙනවා. අපේ මුර්තසා ජෆර් ජී මැතිතුමාගේ ඒ වැඩපිළිවෙල. ඒ වගේම වෙරිටේ රිසර්ච් ආයතනයේ තියෙනවා තවත් වැඩපිළිවෙලක්. මේ ඔක්කොම මේ රාජ්‍ය නොවන ආයතන විශේෂයෙන්ම මේ රටේ ආර්ථිකය පිළිබඳව හොඳටම හදාරලා ඒ පිළිබඳව කුමද්ද පිළියම් කියන එක ඒ ලියවිලි වලින් කියලා තියෙනවා. නමුත් ඉතින් මේ පැත්තේ ඉන සමහරු ඒ වගේම මේ පැත්තට ආපු සමහරුන් අතරේ ඉන්නවා අදිවාමාංශික කට්ටියක්. කියයි මේ අයත් ඉතින් අර NGO කක්කෝ කියලා. නමුත් ඔහොම කියලා හරියන්නේ නැහැ. අපට ඕනේ මේවට විසඳුම්. ඒ විසඳුම් සොයා යෑමේදී අපි කොහෙන්ද ඒ වගේ ජනතා විමුක්ති පෙරමුණෙන් කඩිනම් ප්‍රවේශය කියලා තවත් ලියවිල්ලක් තියෙනවා. මේ ඔක්කොම අරගෙන අපි සුදුසු දේවල් කරන්න ඉදිරිපත් වෙමු. ඒ වගේම සුමන්ද්‍රන් මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳව තියෙන කාරක සභාවේ සභාපති හැටියට එතුමා අපි විපක්ෂයේ ඉන්න ඒ වගේම ආණ්ඩු පක්ෂයේ ඉන්න පක්ෂ නායකවරු කීප දෙනෙක් කැඳවලා සාකච්ඡාවක් කළා. එතුලින් එතුමා අදහස් කළා අපේ ව්‍යවස්ථාවේ 148 වෙනි භගන්තියට අනුව මේ පාර්ලිමේන්තුවේ තියෙන මුදල් බලය පාවිච්චි කරමින් අපි යාන්ත්‍රණයක් හදාගමු. යාන්ත්‍රණය හරහා මේක අපි පාලනය කරන්න යමක් කරමු කියලා එතුමා යෝජනාවක් කළා. ඒකනත් අපි සලකා බලන්න පුළුවන්. ආණ්ඩුව පැත්තක තියමු. දැන් ආණ්ඩුව ඉන්නේ හරියට බීරි අලින් වගේ. ඉලී ඉන්න සද්ද ඇහෙන්නේ නැහැ. எளிய கால் மோதிர பித்தி கேனவா ஐ நந்தே மரணிந்தே அஹின் நத்த மே சத்து கீழே கேனோ அஹின் வீதி அலின் வகை இன்னும் பங்கர் உள்ள அத்துல் வேலா பேரியர் தாகுன கொச்சின கல்யாணம் மீ தான் அதே திங் சபா பின்வன்ன பொட்டாக் அத்புடி காலா அப்பிட்ட எக்கத்தி ஹத்தலி சட்டாக் ஹம்பு விநாயகில கீழா கெதர அண்ட பே காட்டவாத் அடுகானே மலகே கட்டி அண்ட பே ஏ வகை தத்துவ அத்திபியதி மே அய தேங் நிகாங் தமான்கே ஆதார கருவன் பினவன்ன கேன கதாவளின் கிசிம தேருமாக் நே அப்பட்ட மேவட விசந்தமாக் கூலி ஏ வகையும் விபக்ஷேடத் வகைக்கீம் அத்தியனும் அப்பி கீனும் அப்பி வகைக்கீம் பாரகண்டனம் முளிம் மே விஸ்வேந்த சங்சோதனை ஆபசட ஹரவீமே கிரியாதாமேட எக்வென்ன ஏத் எக்கம விதாயக ஜனாதிபதி தூரயத் அஹோசி கரன் இல்ல அப்பி இல்லனோ இதிங் நமுத் மரணிந்தே இன்ன நந்திலட மேவ தேரின்னி நே ஏ தேரும் கர தெந்தாய் அப்பி கியான்னே மே வேட பிலிவலட எக்கது வேமு எக்கது வீமட மே கொந்தேசிய விதிரிபத் கரல தீனோ கொந்தேசி பிலிகான் இன் பசு அப்பி கேன சாகச்சா கரமு மேகொல்லோ தென் மகா பேங்குவ முலிம்ம கத்தனம் மகா பேங்குவ சுவாதீன விய யுதுய் நமுத் தமங்க ஹெஞ்சாயோ தாகின மே மகா பேங்குவ நடத்துகரே தமங்க பூதலையாக் வகே ஓன ஓன வெலாவட சல்லி அச்சு கஹனவா அத்த வசேம்ம மகா பேங்குவே ஹதுரா கியன்னே ரஜையாய் ஓன தனக மகா பேங்குவ சுவாதீன நூனானாங் ஏ ரஜையத் தமாய் ஹமேவிலே முகத ருப்பியலே வட்டினாகம ஆரக்ஷா கலையுது அப்பே வெதகத்ம ஆயத்தனே மிதரம மே சல்லி அச்சு கஹமின் தமண்ட திபுரு டொலர் சஞ்சிதிய ஊமனானத்துவ ஓனயன தேவலட வியதம் கரமின் ஏவதரன் நமே திபுனு ரத்தரன் தொகைய டொன் தஹனமே அத்துபுனா கிய பிப்ரவரி விசுவெனிதா டொன் தஹனமே டொன் பஹலுவாக்
ஆனரபிள் மெம்பர் யூ ஹேவ் 2 மோர் மினிட்ஸ்
ஓ டொன் பஹலுவாக் விக்குனா தம் ඊට පස්සේ තවත් සුමානයකින් තවත් ටොන් 5ක් විකුණුවා. දැන් ඉතුරු වෙලා තියෙන ඒක ටොන් එකක් විතරයි. මේ වගේ අපරාධ කරන්න කියපු ගිය හින්දා තමයි අපිට මේ විපත්ති සිදුවලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව අවුරුදු 2ක් තිස්සේ අපි පුන පුනා කියනවා. එතකොට කබ්‍රාල් උන්නේ කොහමද කියුවේ? අපිව සමච්චල් කරා. හා අපි ගැන නොයෙකුත් දේවල් කිව්වා. අපි මේව ගැන බලා ගන්න අපිට ඕනතරම් සල්ලි තියෙනවා කියලා. නමුත් අපි මතක තියාගන්න ඕනේ අපි හුඟක් දේවල් කරන්න තියෙනවා ඉදිරියට ඒ කල යුතු නම් විශේෂයෙන්ම දැන් මේ රටේ දැන් අපි අපේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව අපේ තීරු බදු ප්‍රතිපත්තිය පිළිබඳව විශාල වෙනස්කම් කරන්න සිදු වෙනවා දැන් අපි වැට් බදු ගෙවීමේ ඒ සීමාව டர்ன் ஓவர் மில்லியன 300ක් වෙනකන් ගෙන ගිහින් සම්පූර්ණයෙන්ම අපේ බදු නැති කරගත්තා. අපි වැඩ් බදු අඩු කිරීමෙන් සිදු වුණු දේවල් පිළිබඳව දැන් ඉතින් මුදල් ලැබෙත්තුම පිළිගන්නවා. දැන් ඉතින් කල් ගිහිල්ලා ඔක්කොම වුණාට පස්සේ ඇවිල්ලා මෙතන පාපොච්චාරණය කියලා හරියන්නේ නැහැ. ඒකෙන් තේරුමක් නැහැ. තුමා තමයි මේ ඔක්කොටම මුලින්ම ඉදිරිපත් වෙලා මේ ඔක්කොම පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ කතිකය හැටියට ඉදිරිපත් වුණේ දැන් ඇවිල්ලා ඉතින් මාක් ඇන්තනි පාහේ කතාවක් කරලා මේකෙන් බේරෙන්න පුළුවන් හිතුව නම් ඒක නම් සිදු වෙන්නේ නැහැ. ඉතින් එයාට ඕන විදිහට බ්‍රූටස්ලා පිනවන්න පුළුවන් පිනවලා ඕන කතාවක් කරන්න පුළුවන්. නමුත් මේ මරණින්ද ඉන්න නන්දෙල යනකම් මේ රටට කිසිම පිටක් නැති බව කියමින් මම සමුගන්න ස්තුති.
Thank you. ගරු චාමර සම්පත් දසනායක මහත්මයා වතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මුලාසන ක්‍රුඩ මන්ත්‍රීතුමනි මම හිතන්නේ මම මාස දෙකකට පස්සේ ආණ්ඩු පක්ෂයේ ඉඳන් විපක්ෂයේ වාඩි වෙලා කරන පළවෙනි කතාව. හැබැයි මම මාස 3කට ඇවිල්ලා කතාවක් කරන්න නැහැ කිව්වා. නමුත් අද නියෝජ්‍ය කතානායක තෝරන වෙලාවේ මේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ එළියේ ඉඳන් මේ ඇතුලේ ඉන්න இந்த உள்ளூக்கையில் இருந்த 225 பேர் செய்ய வேலை தான் வெளியே மக்கள் பார்க்க இருக்கு. එනිසා සමහර අය මේ ඇතුලේ ඉඳන් කරන කතා දේවල් එළියේ ඉඳන් ජනතාව බලාගෙන ඉන්නවා අද මොකද වෙන්නේ කියන එක. මේ ගැන මට කියන්න තියෙන්නේ අද උදේවරුවේ පැය කීපයක් අපි නියෝජ්‍ය කතානායකවරයා තේරුවා. ඒ තෝරනකොට පක්ෂ විපක්ෂ අය න්‍යාය පත්‍රයේ පැත්තකට තියලා විවාද කරන්න පටන් ගත්තා. අපි තමයි හරියට කරේ නෑ, අපි දෙන්න හිටියේ මෙයාට, අපි මෙයා දුන්නොත් එයාට දෙන්න, මෙයා දුන්නොත් මෙයාට දෙනවා. ඒක නිකන් බොරු ඉත්තු ඇදිල්ලක් දාන් ඇදිල්ලක් වගේ තමයි මට පෙනුනේ නම් කතා කරපු විදියට. නමුත් මේ වෙලාවේදී මට කියන්න තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ ඊයේ මුදල් ඇමතුමා කරපු ප්‍රකාශයේ සංචිතයේ ඩොලර් මිලියන 50ක්වත් නැති තත්ත්වයට සංචිතය අපේ හිඳිලා තියෙනවා. අද කොහොමද තෙල් නැවක් බාගන්නේ? හෙට කොහොමද තෙල් නැවක් බාගන්නේ? හෙට කොහොමද ගෑස් ටික ගෙන්න ගන්නේ? හෙට කොහොමද බෙහෙත් ටික ගෙන්න ගන්නේ? IMF එකෙන් 500ක් දෙයිද? ඉන්දියාවෙන් තව ඩොලර් මිලියන 50ක් වැඩි කරලා දෙයිද? තවත් තෙල් නැවක් තෙල් නැව කීපයක් ඉන්දියාවෙන් ලබා දෙයිද කියන දේවල් බලාගෙන තමයි අපිට ඉදිරියේදී කටයුතු කරන්න වෙලා තියෙන්නේ. ඉතින් මේක මාස දෙකකට කලිනුත් මම කිව්වා මේ පාර්ලිමේන්තුවේ ඉඳලම මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියලා. එදා මම කියලා එළියට ගියා වගේම තවත් මේ පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නේ විසඳිලත් නැහැ. තවත් උද්ඝෝෂණ දිලා ඉන්න ජනතාව ඇතුළට ගිහිල්ලත් නැහැ. අපිට මීට කලින් මාස දෙකකට කලින් වට කරපු පාර්ලිමේන්තුව වට කරපු උද්ඝෝෂකයෝ අදත් මේ පාර්ලිමේන්තුවේ ගේට්ටු දෙකම වට කරගෙන ඉන්නවා. ඒක තමයි මම කිව්වේ අපිට බැරි දේ කරන්න පුළුවන් අය ඉන්නවා, ඒ දේ කරන්න පුළුවන් කියලා. මම එදා කිව්වා මට භාෂාව බෑ කියලා. සමහර අය මගෙන් ඇහුවා ඇයි ඔයා භාෂාව බෑ කිව්වේ කියලා. හැබැයි මට දෙමළ භාෂාව හොඳට පුළුවන්. තමිලිල නල්ල පේසේලම්. හා පොයි යන්න පොයි සොරලදී. ඔක්කාරංගණින්ග. ඒ නිසා අපිට පුළුවන් දේ පුළුවන් කියලා කියන්න ඕන, බැරි දේ බෑ කියලා කියන්න ඕන මූලාසුන මන්ත්‍රීතුමනි. මේකට හොඳ උදාහරණයක් තියෙනවා. ඉංග්‍රීසියෙන් කොළඹ සිට බදුල්ලට දුම්රිය මාර්ගයේ අරන් යනකොට ඉංග්‍රීසියෙන්ද දුම්රිය මාර්ගයේදී යම් යම් ගැටලු ආවම ආවා එක එක තැන්වලදී. විශේෂයෙන්ම බදුල්ලට ගෙනියන මේ උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර කියන දුම්රිය ස්ථානයට යනකොට සුද්දට එතනින් එහාට දුම්රිය මාර්ගයේ දීර්ඝ කරගන්න බැරි වෙලා කල්පනා කරා. කල්පනා කරපු වෙලාවේ සුද්දා සෑහෙන මහන්සියක් ගත්තා මේ දුම්රිය මාර්ගය කොහොමද ගෙනියන්නේ කියලා. එතන හිටියා අපේ ගමේ දෙමෝදර කියන්නේ මගේ ගම, අපේ මුත්තෙක් හිටියා හරක් බලාගත්ත මුත්තේ. ඒ මුත්තා සුද්දට කිව්වා තේරෙන භාෂාවෙන් ජටාවක් ගහලා, ජටාව බැඳලා මෙන්න මේ විදියට කෝච්චිය අරන් ගියොත් බිංගේ කපලා, මේ රවුම කරකවලා බිංගේ කපලා කෝච්චි අරන් ගියොත් බදුල්ලට දුම්රිය මාර්ගය ගෙනියන්න පුළුවන් කියලා. හැබැයි එදා ඒ සුද්දා කල්පනා කරා, ඉංග්‍රීසි නායකයා කල්පනා කරා මට වැඩිය දැනීමක් තියෙනවා මේ ගමේ හරක් බලාගෙන ඉන්න මේ ගොපොල්ලට. ඒ නිසා මේ විදියට මේ වැඩේ කරන්න ඕනේ කියලා සුද්දාගේ ගත්ත තීරණය අඩියක් පස්සට තියලා එදා ඒ හරක් බලාගත්ත අපේ මුත්තට නැත්තම් අපේ ඒ ගමේ ඉපදිච්ච මිනිහාගේ කතාවට ඇහුම්කන් දීලා අඩියක් පස්සට දීලා දුම්රිය මාර්ගය ගෙනිච්චින්දාද බදුල්ලට දුම්රිය මාර්ගය ගෙනියන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ පාර්ලිමේන්තුව ඇයටත් පුළුවන් දේ පුළුවන් කියලා බදාගෙන ඉන්නවට වැඩිය බැරි වෙලාවේ දාලා යන එක තමයි හොඳයි කියන එක මම මේ උඩරට දුම්රිය මාර්ගයේ ඒ ගත්ත තීන්දුවත් එක්ක, ඒ සුද්දා එදා ගත්ත තීන්දුවත් එක්ක මම පැහැදිලි කරේ. ඊළඟට මම යන්නේ කෙටියෙන් අපිට වැඩක් නැහැ, අපි දැන් අපි කීප දෙනෙක් කතා කරනවා මුදල් හොයාගන්නේ කොහොමද කියලා. අපිට තිබ්බ ලොකුම ගැටලුව ප්‍රශ්නේ තමයි අපිට වැඩියෙන්ම මුදල් ආවේ ඇඟලුම් වලින්, ඊට පස්සේ අපේ විදේශ ශ්‍රමිකයන්ගේ. අපි විදේශ ශ්‍රමිකයන්ගේ මේ පෞගේ කාලයේදී සැලකුවු ක්‍රමය මොකක්ද කියන එක ගැන අපි කල්පනා කරන්න ඕන. පහුගිය කාලේ කොවිඩ් ව්‍යසනයේ වෙලාවේ විදේශවල හිටපු ශ්‍රමිකයෝ ලංකාවට ආවා. ඒගොල්ලෝ නිරෝධාන මධ්‍යස්ථානවලට ගියා. ගිය වෙලාවේ අපේ අය ඒ මිනිසුන්ගේ සිබ්බ සේසතම හූරලා ගත්තා. සමහර හමුදාවේ නිලධාරීන්
හෝටල් සප්ලයි කරලා ශේෂතම හූරලා ගත්තා මේ මිනිස්සුන්ගේ. මේ මිනිස්සු නැවත ලංකාවට එන එක එපා කෙරෙව්වා. ඒ නිරෝධාන මධ්‍යස්ථානවලදීම රට ඉඳන් අවුරුදු දෙක හම්බ කරපු සල්ලි සුද්ධ කරලා ගත්තා. ඒක තමයි අපිට එක ප්‍රශ්නයක්. විදේශ ශ්‍රමිකයන් කියන්නේ ගරු කථානායකතුමනි, මූලාසුන මන්ත්‍රීතුමනි, විදේශ ශ්‍රමිකයන්ගෙන් තමයි අපිට වැඩිම ආදායම ඩොලර් ආදායම ලැබුණේ. හැබැයි අපි මොකද කළේ? විදේශ ශ්‍රමිකයන්ට අපි සැලකුවාද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යනකොට විදේශ ශ්‍රමිකයෙක්ගේ බිරිඳට නැත්තම් ස්වාමි පුරුෂයාට අපි සැලකුවාද? පාසලකට ළමෙක් ඇතුළත් කරනකොට විදේශ ශ්‍රමිකයාගේ දරුවට අපි සැලකුවාද? විදේශ ශ්‍රමිකයෙක්ගේ දරුවෙක් රැකියාවකට යනකොට අපි ලකුණු මට්ටමක් දුන්නාද? විදේශ ශ්‍රමිකයෙක්ගේ යම් ඥාතියෙකුට අපි සහයෝගය දුන්නාද? ප්‍රාදේශීය සභාවට ගියාම විදේශ ශ්‍රමිකයාට ගොඩනැගිලි බලපත්‍රය අලුත් කරලා දුන්නාද? අපි විදේශ ශ්‍රමිකයා හැම ආයතනයකටම ගියාම විශේෂ සැලකිල්ලක් තිබ්බද කියන එක අපි කල්පනා කරන්න ඕන. අපි විදේශ ශ්‍රමිකයන්ට සැලකුව විදිය සම්පූර්ණයෙන්ම වැරදි. අපි කරේ විදේශ ශ්‍රමිකයන් එවන සල්ලි ටික නැත්තම් ඩොලර් ටික ගන්න එක විතරයි. විදේශ ශ්‍රමිකයන්ට කිසිම උදව්වක් සැලකිය යුතු උදව්වක් කළේ නැහැ අපි කියන එක අපි කවුරුත් පිළිගන්න ඕන. හැම ආණ්ඩුවම විදේශ ශ්‍රමිකයෝ ගැන ගණන් ගත්තේ නැහැ තුට්ටුවකටවත්. මායින් නොකර වැඩ කරපු නිසා තමයි අද විදේශ ශ්‍රමිකයෝ අපිට මුදල් එවන්නේ නැත්තේ, උන්නියල් ක්‍රමයට සල්ලි එවන්නේ. විදේශ ශ්‍රමිකයෝ අද එව්වා නම් ඊට වැඩිය ප්‍රශ්න අපිට निराකරණය කරගන්න පුළුවන්. මූලාසුන්න මන්ත්‍රීතුමනි, දැන් බලන්න මේ 9 වෙනි පාර්ලිමේන්තුව. මීට කලින් 8 පාර්ලිමේන්තු 8ක් තිබ්බා. 225 ඒවා 8ක් ගත්තම වාහන බලපත්‍ර 1800ක්. මේ පාර්ලිමේන්තුව ඇර මේ දැන් 9 වෙනි පාර්ලිමේන්තුව ඇර අනිත් පාර්ලිමේන්තුව 8කදී 1800ක් වාහන බලපත්‍ර අරන් තියෙනවා. පරිපාලන සේවයේ ඩොක්ටර් පෝමිට් ඒ වගේ රාජ්‍ය සේවකෝත් ලක්ෂ ගාණක් වාහන බලපත්‍ර ගත්තා.
ගර්වන්තවත්
ඒ වගේම
ඔබතුමාට වැඩි දෙයක් තියෙනවා තව.
ඒ වගේම මම මේ වෙලාවේදී කියන්න ඕන ඒ වගේම දැන් අපි മന്ത്രിවරු இல்லන්නේ. රාජ්‍ය සේවකට අවශ්‍ය නැහැ. අපි කියන්නේ විදේශ ශ්‍රමිකයොണ്ട് 100%යි වාහන බලපත්‍රයක වාහනයක් ආනයනය කරනවට ගත්ත බද්ද 100%ක් ගන්න ඕනේ නැහැ ආණ්ඩුව. මාසයක් යනකොට ඩොලර් බිලියන 1කමාරකට වැඩි හොයාගන්න පුළුවන් අද කරන්න පටන් ගත්තොත් විදේශ ශ්‍රමිකයොണ്ട് දෙන්න කියන්නේ 100%, 250, 500 එපා 100%, 300ක් හරි 250කට වාහන බලපත්‍ර ඩොලර් රෝලින් ගෙවන්න කියන්නේ. විදේශ ශ්‍රමිකයොണ്ട് ඩොලර් රෝලින් ගෙවුවොත් හැම විදේශ ශ්‍රමිකයෙකුම වාහනයක් ආනයනය කළොත් මේ ඩොලර් ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න පුළුවන්. ඒ වගේම අපි වාහන ආනයනය කරන එක නැවැත්තුවා. නැවැත්තුවා කියලා දැන් කාර් සේල් කට්ටිය උන්නීල් කරන කට්ටියකව සල්ලි ඩොලර් නැහැ කියලා හිතනවද? නැහැ. මේ ලංකාව ඇතුලේ ඩොලර් මිලියන බිලියන ගාණක් තව තියෙනවා. මේවා එළියට ගන්න ක්‍රමවේදයක් හදනවා නම් වාහන ආනයනය කරන්න තැම්පත් කරන්න කියන්නේ වාහන බද්ද ඩොලර් වලින් බද්ද තැම්පත් කරන්න කියන මාසයක් ඇතුළත අපිට ඩොලර් බිලියන ගාණක් හොයාගන්න පුළුවන් මේ රටේ මේ තියෙන ප්‍රශ්නේද? ඒ නිසා කෙටි විසඳුම් වලට යන්න ඕන. දුර විසඳුම් බලන්න ඉස්සල්ලා කෙටි විසඳුම් හොයාගෙන යන්න පුළුවන් නම් මේ ගමන මං හිතනවා මේ බලපත්‍ර නැවැත්තුවා වාහන ගේන්නේ වාහන නොගෙනව කියලා ඩොලර් ආවද? නැහැ. වාහන ගෙන්නන්නේ එහෙම. එතකොට වාහන ගෙන්න ණය උන්නියල් ක්‍රමයට හරි ඩොලර් අපේ බැංකුව වලට දෙයි. ඉතින් මහා බැංකුවේ අධිපතිතුමත් එක්ක ඊයේ ගිහිලා සාකච්ඡාවක් තියලා තිබුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. මහා බැංකුවේ අධිපතිතුමාට හරි මං මුදල් ඇමතුමා මෙතන නැහැ. මුදල් ඇමතුමා මේක ශනික තීන්දුවක්. බලපත්‍ර 10,000ක් විතර දෙන්න විදේශ ශ්‍රමිකයන්ට. දීලා ඒ ඩොලර් වලින් තැම්පත් කරන්න කියන්නේ. තැම්පත් කරොත් මේ මුදල අපේ භාණ්ඩාගාරයට ඩොලර් වලින් ලබා ගන්න පුළුවන්. මේවා මේ කෙටි යෝජනා. මේවා සමහර අය කියයි මෙන්න මේවා කරාම මෙහෙම වෙන්නේ නැහැ කියලා. නමුත් මේ යෝජනාත් අපේ යෝජනාත් අරගෙන මේ රටේ ඉදිරියේදී ඉදිරි සතිය දෙක ඉදිරි මාසය දෙක ගැන හිතලා වැඩ කරන්න කියන යෝජනාව ගෙනමින් මම මේ වෙලාවේදී මට විනාඩියක් දෙන්න. මම මේ වෙලාවේදී කියන්න ඕන විපක්ෂයේ ගේනවා සමගි ජන බලවේගෙන් ගේන්න සූදානම් වෙනවා විශ්වාස භංගය. විශ්වාස භංගයකට අස්තුස්සලා අත් දෙකම උස්සලා දෙන්නම්. හැබැයි අපි නෙමෙයි ආණ්ඩුව කරන්න ඕන. ඒ ගේන අයට මම කියනවා පියාණන්ට කසේරුකාවක් තිබ්බනම් පුතානන්ටත් කසේරුකාවක් තියෙනවා තියෙන්න ඕන. පියාණන් කසේරුකාව තිබ්බ හින්දා තමයි ගාමිණීලාට ලලිත්ලාට බය නැතුව මේ රට පාලනය
කරේ.
එහෙමනම් පුතානන්ටත් කියනවා මේ අර්බුදෙන් මිදෙන්න බාරගන්න ජාතික ලයිත්තුව මේ බාරගන්න ආණ්ඩුව අපි සහයෝගය දෙනවා බාරගෙන කරන්න කියන ඉල්ලීම කරමින් මන් ඉහළ වෙනවා.
බොහොම ස්තුතියි. ගරු පාට්ලි චම්පික රණවක මන්තුමා ඔබතුමා විනාඩි 10ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද මේ රටේ පවතින මේ ආර්ථික සමාජීය අර්බුදය හෝ දේශපාලන අර්බුදය පිළිබඳව අපේ මේ ගෞරවනීය පාර්ලිමේන්තුවේ අපේ මන්ත්‍රීතුමාලාට පැහැදිලි අවබෝධයකින් යුතුව අපි කටයුතු කරනවාද කියන එක අපි හැමදෙනාම අද හෘද සාක්ෂියෙන් විමසිය යුතුයි. අපි ගත්තොත් පසුගිය අප්‍රේල් 12 වෙනිදා ශ්‍රී ලංකාව තමන්ගේ ඉතිහාසයේ අඳුරුතම දිනයක් හැටියට සටහන් කරන්න ඕනේ. මොකද අපි ප්‍රකාශ කළා අපට තිබෙන විදේශ ණය වලින් 70%කට ආසන්න ප්‍රමාණයක් අපට නැවත නොගැවිය හැකි බව. කොටිම්ම ඉතා විශාල කාලයක් තිස්සේ අප විසින් අනතුරු ඇඟෙව්ව මේ පිළිබඳව රට බංකොලොත් වෙන්න යන බව රට නිල වශයෙන්ම බංකොලොත් භාවය එදා අප්‍රේල් 12 වෙනිදා පිළිගත්තා. දැන් මේ බංකොලොත් භාවයෙන් ඔබට අපි මේක සාමාන්‍ය ආර්ථික අර්බුදයක් හැටියට හිතලා මේකට සාමාන්‍ය විසඳුම් ලබා දෙන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි අද තියෙන්නේ. බංකොලොත් වෙච්ච රටක් එතනින් ගොඩනැගෙන්න අතිශය දුෂ්කර බවත් ඒකට මේ දේශපාලන ගේම් වලින් කිසිම ආකාරයක උදව්වක් නැති බවත් අපි වටහා ගන්න ඕනේ. අපට වඩා ඉතාමත්ම ධනවත් රාජ්‍යයක් වෙච්ච ග්‍රීසිය අපේ ඒක පුජ්‍යල ආදායම ආසන්නෙන් ඩොලර් 4000යි ග්‍රීසිය 23000යි. ග්‍රීසිය 2010 දී බංකොලොත් භාවයේ ප්‍රකාශ කළා. අද 2022 අද මේ වෙනකන් ග්‍රීසියට තමන්ගේ මේ අර්බුදයෙන් එදියට එන්න හැකියාවක් ලැබිලා නැහැ. ඒක නිසා අපි මතක තබා ගත යුතුයි මේක ඇවිල්ලා විද්‍යා පෙන්නලා කාට හරි ගොඩ ගන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ. මේක අද බංකොලොත් රටක් ඒ බංකොලොත් භාවයෙන් ගොඩ එන්න අතිශය කැපවීමකින් යුතු අතිශය ආදර්ශමත් ක්‍රියාමාර්ග ඔස්සේ තමයි කටයුතු කළ යුතු වන්නේ. දැන් මේ අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට නැගෙමින් ආපු ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට දේශපාලන අර්බුදයක් හටගත්තා. ආණ්ඩු පක්ෂයේ පිරිසක් ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වුණා. ඒ දේශපාලන අර්බුදය දැන් ස්වාධීනව ගමන් කරමින් තියෙනවා. ඒක ඊළඟට බරපතල අද සමාජීය අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. මම දන්නවා මේ රටේ අවිචාරවත්ම යුගයක් තිබිච්ච 80 දශකයේ අගභාගයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ හිටපු නායකයෙක් හැටියට මම දන්නවා කොහොමද තරුණ අරගල ක්‍රියාත්මක වෙන්නේ, තරුණ අරගලේ ඉදිරියට යන්නේ කියලා. එදා අපිට දවස් 4ක් 5ක් අරගලයක් එක දිගට ආණ්ඩුවට විරුද්ධව රැගෙන යාම අතිශයම දුෂ්කර කටයුත්තක් වුණා. අද මේ රටේ තරුණ පරම්පරාව කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවකට හවුල් නොවි මාසයකට අධික කාලයක් මේ රට ඇතුලේ අද දවැන්ත උද්ඝෝෂණ ක්‍රියාවලියක් සිදු කරගෙන යනවා. ජාති ආගම් කුල පන්ති කිසිම ભેදකින් තොරව මේක අපි ආදර්ශයට ගන්න ඕන තත්වයක්. මේ තමයි අපි දැක්කේ ඊජිප්තුවේ තහිර් ඒ ස්ක්වයර් එකේ ඇතිවෙච්ච ඒ දවැන්ත තරුණ නැගිටීම, ඒ වගේම දකුණු කොරියාවේ ජනාධිපතිතුමියට රීව නැගිච්ච නැගිටීම, යුක්රේනයේ ඔරේන්ජ් රිවොලූෂන් එක කියලා ඇතිවෙච්ච තත්වය, මේ ලෝකයේ පුරාම පසුගිය කාලේ ඇතිවෙච්ච තත්වය, ඒ වගේම විශේෂයෙන් ඉන්දියාවෙත් දිල්ලියේ අන්න හසාරයේගේ ඒ දූෂණ විරෝධී අරගලය හරහා මතුවෙච්ච ඒ තරුණ නැගිටීම, මේ තරුණ පරම්පරාව අද නැගිටලා තියෙනවා මේ ක්‍රමයට එරෙහිව. අපි ඉතාමත්ම පැහැදිලිව මතක තියාගන්න ඕනේ අද තියෙන්නේ එක් ආණ්ඩුවක් පරාජය කළා තව ආණ්ඩුවක් ගෙනීමේ ගැටලුවක් නෙවෙයි, රාජ්‍යයේ බිඳවැටීමක්, ක්‍රමයේ බිඳවැටීමක්, මෙතෙක් කල් පවත්වාගෙන ආපු සම්ප්‍රදායේ බිඳවැටීමක්. ඒ බිඳවැටීම නිසා තමයි මෙරටේ තරුණ පරම්පරාව කියන්නේ ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා, 225ටම ගෙදර යන්න කියලා. ඒ මොකද මේ 225න් හැමෝම නරකය නෙවෙයි වෙන්න පුළුවන්. හැමෝම යම් යම් දායකත්වයක් රටට කළා තියෙන පුද්ගලයෝ මෙතන ඉන්න පුළුවන්. හැබැයි සමස්තයක් හැටියට මේ පාර්ලිමේන්තුව මේ රටේ අනාගතය සම්බන්ධයෙන්, මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, නීති තනීම පිළිබඳ කාරණා සම්බන්ධයෙන් අසමත් බවයි මෙරටේ බහුතර ජනතාවක් අද විශ්වාස කරන්නේ. මේ වගේම පසුගිය කාලයේ පුරාම රටේ විවිධ ස්වාධීන ආයතන විසින් පවත්වපු සමීක්ෂණ වලින් පෙළලා තියෙනවා ආසන්නයෙන් රටෙන් 186ක් මේ ජනාධිපතිතුමාට ඉවත් වෙන්නේ කියන එක දැන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා නොයෙක් උපාමාරු ඇති කරගෙන එතුමා බලයේ ඉන්න හදන සෑම මොහොතක් ගානෙම වෙන්නේ මොකද්ද? ජාතික ජාත්‍යන්තර වශයෙන් මේ රට අපකීර්තියට පත් වෙමින් මේ රට තවත් වලෙන් වලට ඇදවැටීම පමණයි. අද අපේ රට ඉදිරියේ මොකක් තියෙන විසඳුම? අපේ රට ඉදිරි අද මේ ආණ්ඩුව අරගෙන යන විසඳුම තමයි යම් යම් රටවල් වලට අපේ බලශක්ති ස්වෛරීත්වය අපේ ආරක්ෂක ස්වෛරීත්වය ඒ වගේම අපේ ආහාර ස්වෛරීත්වය පාවා දෙමින් තවත් සති දෙකකට ඩීසල් ටික ගන්න තවත් මාසයකට විදුලිය ගන්න ආදී වශයෙන් తాවකාලිකව ඉදිරියට යමින් තිබීම. හැබැයි මතක තබා ගන්න අනාගතේ වසර 60ක් 70කට මේ රටේ බලශක්ති සුරක්ෂිතතාවය තනි එක සමාගමකට ඩොලර් මිලියන 200ක නැත්තම් 500ක ණයකට ලබා දෙනවා කියන්නේ මේ රටට කරන සාහසික අපරාධයක්. ඒ අපරාධය අද සිදු කරමින් තවත් දිනයක් හෝ තවත් සතියක් හෝ තවත් මාසයක් හෝ බලයේ ඉඳීමට දරන මේ උත්සාහයේ ප්‍රතිඵල තවත් උපනූපම් පරම්පරා ගණනාවකට අද දරා ගන්න සිද්ධ වෙයි. ඒ වගේම මෙවැනි අර්බුදයක් ඇති වෙච්ච අවස්ථාවේදී ඒ මිත්‍රශීලී රටවල් වලට කතා කරලා ආධාර සමුළුවක් පවත්වන්න බැරි ඇයි කියලා සමහරු අහනවා. ඇයි බැරි? එහෙම කරන්න බැරි මේ රජය පිළිබඳව, මේ ආණ්ඩුව පිළිබඳව, මේ ජනාධිපති පිළිබඳව, මේ රට පාලනය කරන මේ රාජපක්ෂ පවුල පිළිබඳව ජාත්‍යන්තර හෝ ජාතික විශ්වාසයක් තවත් නැති නිසායි. ඒ නිසා කිසිම ආකාරයකින් එවැනි ජාත්‍යන්තර මිතුරන් අප සමග එන්නේ නැහැ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ රටට එදා ඉඳන් කිසිම දේශපාලන මේ වශයෙන් බැඳීමකින් තොර උදව් කරපු ජපානයේ, ඒ ජපානයෙන් අපට ලැබිච්ච ඒ දවන්ත ව්‍යාපෘති සියල්ලම, සහල් දුම්රිය ව්‍යාපෘතිය, ආසියානු සංවර්ධන බැංකුවේ මරදාන ඉඳන් හෝමගමට තිබිච්ච දුම්රිය ව්‍යාපෘතිය, ඒ වගේම ජයික ව්‍යාපෘතිය, කොළඹ යටිතල යටි බිම්ගත රැහන් පද්ධතිය සඳහා මේ සියල්ලම එක පෑම් පාරෙන් නැවැත්තුවා. අද ඒ ව්‍යාපෘති ටික තිබුණා නම් වර්ෂයකට අඩුම ගානේ ඩොලර් මිලියන 2ක් බිලියන 2ක් මේ රට ඇදීමෙන් තිබිච්ච ව්‍යාපෘති තමයි නතර කළේ. ඒ වගේම අපට නිදහසෙන් පස්සේ හිටපු වැදගත්ම දේශපාලන වශයෙන් කිසිම ආකාරයක බැඳීමකින් තොර පිටු දවන්තම ජාත්‍යන්තර මිතුරව අපි හලාගත්තා. දැන් එවැනි ආධාර සමුළුවකට මුල් වෙන්න කිසිම කෙනෙක් අද ඉදිරිපත් වෙන්නේ නැහැ. අද ලෝක බැංකුව අච්චර දෙනවා, ආසියානු සංවර්ධන බැංකුව මෙච්චර දෙනවා කියනවා. මොකද ලෝක බැංකුව කරලා තියෙන්නේ? ලෝක බැංකුව කරලා තියෙන්නේ අපේ රටේ සංවර්ධනයට දීපු සල්ලි ඒ සතයක්වත් වැඩි කරන්නේ නැතුව ඒ සල්ලි අද මානුෂීය ආධාර හැටියට ලබා දීලා තියෙනවා. අන්න ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම දරු මුදල් ඇමතුමා මේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ගැන කිව්වා. කිසිම විදියකට මේ රටේ අර්බුදයට අන්තර්ජාතික මූල්‍ය අරමුදලට දැන් උදව් කරන්න පුළුවන් තත්ත්වයක නැහැ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රෝග්‍රෑම් එකකට යටත් වුණයි වෙන්න අඩුම ගානේ තව මාස 10ක් 12ක් යනවා. ඊට පෙර අප විසින් අපගේ ණය ප්‍රතිව්‍යුහගත කරලා ණය ආපසු ගෙවිය හැකි රටක් බවට අපි පරිවර්තනය විය යුතුව තිබෙනවා. එහෙම වුණොත් පමණයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල මේකට සම්බන්ධ වෙන්නේ කියලා තියෙනවා. ඒ නිසා මේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල පිළිබඳ කාරණය හීනයක්. එමනම් අපේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න අපේ අයවැය පරතරය ඉවත් කරලා අපි මූල්‍ය ස්ථායීකරණයකට යන්න, ඒ වගේම දවැන්ත පාඩු ලබන රාජ්‍ය ආයතන බැංකු පද්ධතිය ගලවා ගන්න අපේ දවැන්ත මෙහෙයුමක් අවශ්‍යයි. අද මේ රටේ අපට තියෙන එකම ගැළවීම මේ බැංකු පද්ධතිය ඇද නොවැටීම පමණයි. මේ තාක්කල් අපේ ස්වෛරී බැංකු පද්ධතිය මූල්‍ය
පද්ධතිය
සම්පූර්ණයෙන්ම බංකොලොත් භාවයට පරිවර්තනය වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා අපි වගකීමකින් යුතුව මේ පාර්ලිමේන්තුව රැස්විය යුතුයි, කටයුතු කළ යුතුයි. අද නියෝජ්‍ය කතානායකවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ කාරණයේදී අපි මේ හැසිරිච්ච ආකාරය, අපි ලබා දුන්නු ආදර්ශය මේ පාර්ලිමේන්තුව ගැන තවත් තිත්ත කලකිරීමක් අපේ තරුණ පරම්පරාවට එකතු කිරීම පමණයි සිද්ධ වෙන්නේ. ඒ නිසා හෙට විතරක් නෙවෙයි හර්තාල් එන්නේ, ඒක ආණ්ඩුව මතක තබාගත යුතුයි, ඒක ජනාධිපතිතුමා මතක තබාගත යුතුයි, ඒක බලයෙන් ඉවත් වෙන්න සූදානම් නැතිව ඉන්න අගමැතිතුමා මතක් කරගත යුතුයි, ඒ සියලු දෙනා මතක් කරගත යුතුයි. මාකෝස්ගේ මාවත තෝරගන්නවද, ගඩාපිගේ මාවත තෝරගන්නවද කියන එක ඒ ඇත්තන් ඉදිරියේ අද තියෙන්නේ. ඒ නිසා මේ තරුණ පරම්පරාව, මේ රටේ සමස්ත ජනතාව බඩගින්නට, දුක්ගින්නට, ඒ වගේම අවමානයට ලක් වෙලා තියෙන ඒ අවමානයෙන් ගලවා ගැනීම සඳහා තමයි අද ජාති ආගම් කුල ભેදකින් තොරව ඉදිරිපත් වෙලා තියෙන්නේ කියන පණිවිඩය ඔවුන් සියලු දෙනාම ලබාගත යුතුයි. ඒ පණිවිඩය නිවැරදිව අවබෝධ කරගන්න නැත්නම් මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය ඊළඟ මැතිවරණයකදී අතුගෑවිලා යන එකත් අහන්න දෙයක් නැහැ. ඒක මතක තබා ගත යුතුයි. අපිත් ඒ ගැන කනගාටුවෙන් ඉන්නේ, වේදනාවෙන් ඉන්නේ. මොකද ඒ තරුණ තරුණියන්ගේ සහ මේ රටේ ජනතාවගේ අරගලය, ඒක එක්තරා ආකාරයක ජාතික විමුක්ති අරගලයක් දැන් මේ සිදුවෙමින් තිබෙන්නේ. ඒ අරගලය නොතේරෙන ආකාරයට කටයුතු කිරීම විසින් අපි අනාගතයේ ඇතැම් විට ලේ ගංගාවකට මේ රට පාර කපනවාද කියන ගැටලුවට අපි මුහුණ දීලා තියෙනවා. ඒ නිසා මම ආයාචනය කරනවා මේ රටේ සියලුම මහජනතාවගෙන් මේ රට ගලවා ගැනීමට හැකියාව තියෙන පිරිස් ඉන්නවා, මේ රට ගොඩනගා ගන්නට,
මේ මූල්‍ය පද්ධතිය, මේ බලශක්ති පද්ධතිය, මේ වෛද්‍ය ශාස්ත්‍රයේ සුව සේවයේ ආහාර සුරක්ෂිතභාවය අත්පත් කර ගැනීමට හැකියාව දක්ෂතාවය තියෙන පිරිස් ඉන්නවා. ඒ වගකීම් බාර අරගෙන කරන්න සූදානම් පිරිස් ඉන්නවා. ඒ පිරිස් සමග අපි එකට එකතු වෙලා ඉදිරි ගමනකට සූදානම් වෙමු. මේ පාර්ලිමේන්තුව ඒ සඳහා කටයුතු කරන්නේ නැත්නම් පාර්ලිමේන්තුවෙන් පිටත හෝ ඒ අරගලයේ ඉදිරියට ගෙන යාමට අපි කැප වෙනවා කියන එක ප්‍රකාශ කරමින් මම නිහඬව ඔබට ස්තුතියි.
බොහොම ස්තුතියි.